අද දවසේ සුවිශේෂී මක් නිසාතයත් උන්වහන්සේ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී අපට මුණ ගැසෙන නිසා රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී දසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. නිරෝගී මනසක් නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කුමන හේතු නිසාද?
කය ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකක්ද? මනුෂ්‍යයාගේ සිතේ තියෙන ක්‍රියාත්මක භාවය. එතන ලෝකයේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය. සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකයේ සංකීර්ණ භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න, සිත සංයමයෙන් යුතුව ගත කරන්න, සිත දමණය කරගන්න. ඒ සිත දමණය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දස සීලයයි සීකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවා හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ දමණය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමතුළු රැකිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න. ඒ දමණය කිරීම තුළම අපි මේ කය සිත වචනය කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයට පත් වෙනවා. ඉතින් ඒක දමණය කරගන්න අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපිට පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත දමණය කරගන්න. ඒ හිතේ දමණය කිරීම මත කයින් වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි වලට අපි යන්නේ නැහැ.
ගරු ස්වාමින් වහන්සේ, අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලෙක් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්සේ? තමන්ගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා.
මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවා? දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභූ මහේෂාක ජීවිත ගත කරනයි තින්. ඒ ප්‍රභූ භාවයේ මහේශාක්‍ය භාවයේ කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීන භාවයට පත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම යා පෙර ජීවිතේ දානය තුලින් දුර්වල භාවයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නෝ යා මව් කුසේදිම මියනවා. සමහරට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් යා මිය යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද, දොස්තර මාත්‍යාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකර බහිනවා. බැස්සත් කළා වූ අකුසල විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවා නම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුගේ දානයන් වලක් කළා කියලා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීන භාවයක් අපි දකිනවා නම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවයේ එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයෙන් අවශ්‍ය නම් අපි වැඩි වැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. ඉතින් මේ ලෝකේ යම් දිව්‍යතලයක යම් දෙවි කෙනෙක් සශ්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සශ්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සශ්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානය. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර සශ්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවා එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ওই ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. එතකොට ඒ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක්කෝ මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සල්ට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසෙකු නැහැ. ඉතින් මෙහෙමයි මරුණාට පස්සේ අර වගේ අර ඇත්කුලේ, සිංහකුලේ, කොටිකුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්ති ලැබෙනවා. එයා කැලේ නායක. හැමෝම එයාට බයයි. ඒතකොට මේ නායකත්වය යාට ලැබුණේ කුමක්ද? මොකද්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. එතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට එයා කැලේ රජුරු වෙලා උපත්ති ලැබුණා.
කරු ස්වාමීන් වහන්ස, ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්ස අප පැහැදිලි කරගන්නේ?
ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදි මේ වර්ණය කියන කාරණය, ලස්සන කියන කාරණය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන්න සමහර විට ගිය ජීවිතේ මල්වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍යතලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තියෙන්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාව. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණේ. ඒතර තවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. යා මේ ලෝකේන ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. ඒතර අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දියා සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවලට පූජා කරනවා. දෙවලට පූජා කරපු දවස් ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවල හොදනවා, මුරු තැන්පත්තු වෙනවා, දෙවල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ, දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මෙහෙම ජීවිතේ කැප කරලා එයා අවසානේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක ස්වරූපී දැරියක් වෙලා උපත්ති ලැබෙනවා. එතකොට ඒ ස්වරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාව බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ ස්වරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුර දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති, මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති, ඒ වගේ කහදියරෙන් මුරු තැන්පතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට ස්වරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්තිය ලැබුණා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවානේ. ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල ස්වරූපී අය වෙලා උප්පත්තිය ලැබෙනවා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත්, එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණය සංස්කාරවලට අදාළයක් නැහැ. බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන ස්වරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින් ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්.
ගරු ස්වාමින් වහන්ස, යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තෙන් උරුම වෙච්ච අංගපසඟ සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස?
බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝන මේ තමන්ට ලැබුණා වූ රූපය. මං දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරේගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමින් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා අපායගාමී අකුසලයක්.
කරු ස්වාමීන් වහන්ස, නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්?
ඒක නෝනා බරපතල තැනක්. ඒක අපිට සමාජේ කියන්නත් බෑ. සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, ওই ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, අපි ওই ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ, නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හදි බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී, මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ, පායාසය කියන්නේ නිරය කියලා. එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදයේ හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා, මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරයේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මූණක් තියෙනවා, නමුත් ඇටසැකිල්ලක් හැටියට මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා ඒ පායාස නිරේ. එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා ගන්න. දැන් ඔබට පේනවා රතු පාට, ලේ තැවරුණු, මස් තැවරුණු, නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි? ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරේ කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය. ඒ නිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. මිනිස්සයා තව මිනිස්සේ දකින්නේ මුර්ගයේ කැටියට නෝනා. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්නේ නෝනා. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕනේ. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකේ අන දිශාවකට ගියේ දැන් මොකද? ලෝකේ යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ පුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතර
එතකොට මොකද ධර්ම මාර්ගේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලාගෙන කෙනෙක්. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ සශ්‍රීක දෙවියෙකු වීමට වීරිය කිරීමද?
මේමයි බුදුරජාණන් වහන්සේ ඒතරෝයි මහානාම ශාක්‍ය කියන ශාක්‍යයට ඕක දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නැහැ නෝනා. පළවෙනිව බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්න කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය, හැකිතාක් දන් දෙන්න, හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ සශ්‍රීක දිව්‍යතලයේ කොයි තුසිතේ ආමයේ නිම්මාන් රතේ පරිනිම්මිත වසවත්ය දිව්‍යතලයක සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ සශ්‍රීක දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විඳින්නා වූ සැපයන් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත් භාවය, ප්‍රභාෂර භාවය නුවණින් දකිමින් ඒ දෙවියන් විඳින්නා වූ මහේශාක්‍ය සශ්‍රීක බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප තියනවා කියලා කාරණේ අපිට හිත පිහිටන්න නෙමෙයි. එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ තැන හිත පිහිටන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපි තුල තෘෂ්ණාව සකස් කරනවා. දෙවියා කෙරෙහි, දිව්‍ය තල කෙරෙහි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තෘෂ්ණාව සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මමත් දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරෙනවා? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්න, තෘෂ්ණාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද්ද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේවා කරන්නේ. අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න. ඒතර එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ තියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩි වඩවනවා. මේ කාරණා තුන වැඩි එඩුවෙන් වඩන්න වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලය කියන තැනට පත් වෙනවා. ඒ අවසානයේ මොකද්ද? දෙවියාව ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවනානුස්සතිය වඩනවා කියන්නේ සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන සැන හිත පිහිටන්. එතන හිත පිහිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිහිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවත්, සීලානුස්සතියත්, ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕන. ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින්, කල්යාණ මිත්‍රාශ්‍රය ලබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ඉස්සරහට යන්න, එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක්, දිව්‍යාංගනාවක් කියන තැනට එනවා.
ඊට පස්සේ ස්වාමින් වහන්සේ, සශ්‍රීක දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසින් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ?
මෙහෙමයි, බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෙක් ඉන්නවා, මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා 80 මාස ශ්‍රාවකින් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්, ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තේ තාවදීන්සේ වගේ මේ සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන් නිරේතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතෙන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳේ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීලභාවයේ ගඳ. දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියන්නා වූ ධර්මය දිව්‍ය සෝතවලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්කුවලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝනා. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. තේරෙනවද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. නමුත් ඒගොල්ලෝ පිනට කැමතියි. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාව පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ වලාකුණක් මත වාගෙට එරමිනියා ගොතාගත්ත එක කකුලකින් එරමිනියා ගෙතිලා තිනවා අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැළඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ වගේ දෙවිවරුත් මේ පල්ලෙහා අපි කියනා වූ මම කියන බණ නෙමෙයි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලයෙන් පරිපූර්ණ නම් ඒ කියනා වූ බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු නම් මිනිස්සුන්ට එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. ඒ සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලට ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත දෙවියන ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහා සෙන් දෙවියෝ, සමන් දෙවියෝ ඔය වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරලා දේවත්වයට පත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරුත් ඉන්නවා. පින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍යල්පේශාක දෙවිවරුත් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරුන් නන්න ඕන කවදාක්වත් පල්ලෙහාට මනුෂ්‍ය ආශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ කාලේ රහතන් වහන්සේලාගේ කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා ඕන තරම් තියෙනවා.
ස්වාමීන් වහන්සේ මිනිසෙන් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන් ඈත් වෙනවද?
නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවනම් මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරණයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ල තුනත් කාමයන් සකස් වෙනවා. කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. තේන මාර්ගපල්ලාභී දෙවිවරු තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගපල්ලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා කියනවා.
ස්වාමීන් වහන්ස උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මල්වෙඩි පත්තු කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යින් දුකට පත් වෙනවද ස්වාමීන් වහන්ස?
ඉතින් ඒක මිනිස්යන්ගේ සතුට. ඒක එක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරනවා. ඒකෝට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නෑ, එපා කියලා කියන්නෙත් නෑ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ යන්නේ අර පරමාවිශ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි. එහෙනම් ලෝකේ අනගම අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකයේ අනගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නෝන අපි අම්හිකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සතු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලෙක් කූසෙක් හරකෙක් ගත්තත් මහපාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර ද්වේෂ බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒතර ගහකොළවල ඉන්න සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න, විතර දාලා ඉන්න කුරුල්ල, පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ විතර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලිලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සු 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනේ ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේන්නා. ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව රුක් දෙවිවරු, බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතොර මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුණත් මේගොල්ලෝ තුල ද්වේෂ සිත් ඇති වෙන්න පුළුවන්. එතකොට බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස හයක් වයසක කිරිදරුවා, මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහෝදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරි හැන්දමින් තමයි ඉන්නේ. තේරෙන්න. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේරෙන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයක් පැනලා දුවනවා. ඒ කියන්නේ එයක් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයක් බියට පත් වෙලා ඉඳා රෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියටපත් කරන්නා වූ රාත්‍රියක්. තේරෙනවද? අසහනයට වේදනාවටපත් කරන්නා වූ මරණීය බයටපත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදාපත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කෘමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනි රාත්‍රිය ලබන්නේ නොනං අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගන්න. එක පැත්තකින් තිරිසන් සත්තු බියට පත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියට පත් වෙනවා, එක පැත්තකින් මේ කුමි සතුන් බියට පත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස් දිව්‍ය කොටස් බියට පත් වෙනවා, විනාශභාවයට පත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනි උදෑසන ලබන්නේ. එනිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක වය උපදවන රාත්‍රියක් ලෝකයා තුල. එනිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි, ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යායනය කරනකොට, පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට, ඒ පිරිත් සත්‍යායනය තුලින් හැම සත්වයක්ම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියනුත් සතුටු වෙනවා, අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා, තිරිසන් සතාත් සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ. ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යන. ඒ නිසා අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක්, මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරේ හැඳවන්න අපිට පුළුවන්. මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ. මුළු ලංකාවෙම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීනු ටික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ. ඒ හඬහාලා දෙවියනු සාදුකාර දෙයි, මිනිස්සයෝ සාදුකාර දෙයි, අමනුෂ්‍යයෝ ප්‍රිය වේ, තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට. නමුත් මේ තැනට ලෝකේ කවදාක්වත් එන්නේ නැහැ නෝනා. මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ලෝකේ කියන්නේ. නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක. ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි. ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ 10 දෙනාට යහපතක් වෙයි නෝනා.
ගරු ස්වාමීන් වහන්ස, අපි දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්ස?
ආ, එහෙම වෙන්න පුළුවන්. සිදුවත් කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝනා මේ සාරාසංග කල්පලක්ෂ කීයකට ඉස්සරහද? එයාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලැබනකොටම යසෝදරාව එයාට එවලි මුණ ගැහිලි ඉවරයි. එහෙනම් එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා දීර්ඝ වූ කුසල් දහම් වඩමින් මාවව ගමන. ඒ නිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒවා ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. එදා අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ. සීලේ දුර්වලභාවය නෝන. නමුත් එහෙම නැතුව හොඳ සමගි සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතොර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා, හොඳින් සද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතේ සීලය තුල ශක්තිමත් ජීවත් වෙනවා, සද්ධාව තුල ශක්තිමත් ජීවත් වෙනවා, පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. එතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. එතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා සද්ධාවෙන් බැහැරට පත් වෙලා නමුත් මනුස්ස ජීවිත ලැබලා එනකොට මේ ජීවිතේ දුත් සීලෙන් දුර්වල වෙනකොට නෝනා ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒකන් සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි ඉතින් ඔය ඒ දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි අතීත භවයන්නේ අපි කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ
කරු ස්වාමීන් වහන්ස එම කර්මානුරූපී දුක්සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද
මෙහෙමයි නෝ මං ඒකයි කිව්වේ අපි කරාගත් ආ උදේ අපිට ලැබිලා තියෙන දැන් ඒක මහ එක් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකෙන් අත මෙච්චරක් උසලකව මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගියේ සමානේ මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගෙන් වචුනේ කියන ස්වාමීන් වහන්සේ මගේ නෝනා යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් වෙනවා මං කොච්චර කියන දේ අහන්නේ නැහැ යා ද්වේෂය තුරුමයි ඉන්නේ කිව්වා. මං ඒ වෙලාවක පුතේ ඔබම කියනවා ඔබේ නෝනා යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝනා ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලායි. තේරෙනවා. එස නෝනා යක්ෂණියක් වුණ දෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරෙනවා. මොකද ඔබ කරා උදයක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ ආට. තේරෙනවා. දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්තයා මාස 5ක් විතර ගියාට පස්සේ හමු වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරෙනවා. දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරෙනවා. නමුත් කවදා හරි දවසක අපි ওই ප්‍රශ්නේ මිදෙන්න නම් නෝනා අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරෙනවා. අපි එන්න ඕනේ තැන මොකද්ද බුදුරයන් වහන්සේ කියනවා අක්‍රමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා. එහෙනම් අපි අකමැති බිරින්දෑවරු ලැබලා, අප අකමැති සහෝදරයෝ ලැබලා, අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා නෝන. එහෙනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරයේ නිමන් ඉඳින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතයේ ලැබුවා වූ බිරින්ද මේ භව ගමනේ ලබන අවසාන බිරින්දයි කියන තැනට එන්න වෙනවා නෝන. තේරුණා? මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලැබෙන අවසාන ස්වාම පුරුෂයා කියන තැනට එන්න වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැරපරුම ස්වාම පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාම පුරුෂයාට හෝ බිරිඳට බයින්න බෑ. තේරෙනවා. මොකද පෙර ජීවිතේ මමත් මගේ ස්වාම පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ වෙයි ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝනා මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ ඔළුව නවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුකක්, සාම්පුරුෂයා කියන්නේ දුකක්. ඒ නිසා මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයයි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැන හිඳලා ඒ චිත්තය ඇති කරගෙන මුටි කන කරමක් ඔළුව පහත් කරගෙන ගුටි කාමින් අපිත් එක ජීවත් වෙන්න ඇති. මොකද මං කරපු දෙයකුයි මම විඳින්නේ. තේරුණා. එහෙම නැත්නම් එහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුළ තව තවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නෑ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කරගන්න. මේ සාම්පුරුෂයා හොඳ නෑ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කරගන්න. නමුත් බුදුරයන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලැබෙන අවසාන සාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිරිඳක් සාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? එතන තමයි ගැළවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙන අපිටත් අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙමයි එහෙම කියලා. නමුත් ඉතින් කරගත්තා වූ දේ අපි ලබන්නේ. මේ තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා වූ දේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහද්දී දෙවෙනි පාරට හිස නමන්න ඒ ගුටි ගන්නේ බිරිඳගෙන්නේ මේ ඔබේ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ.
කරු ස්වාමින් වහන්ස ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයද පංචශීලයද?
නෑ, ගිහි පින් ඇතුළත නොවනා ආජීවාෂ්ටමක ශීලයේ පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහි කෙනෙකුට පංචශීලය තමයි අපි අනුගමන්නේ. මොකද ආජීව අට්ටමක ශීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතොර පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ඔය ආරණ්‍ය වලට එනවා. ඒ ඇවිල්ලා වාහනයක, බස් එකක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලෝ ඒගොල්ලන්ට ආජීව අට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමන්ම වාහනේ සින්දු කියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර සීලය දුර්වල වෙනවා. තේරුණාද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තෙක් ඉන්නවා. එයා ග්‍රොසරියේ අයිස් පෙට්ටියේ අකුකුල් මස් විකුණනවා. එහෙනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ ආජීවයට අහු වෙනවා. තේරුණා? මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේරුණා? එතකොට අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමෙයි හැමෝම ආජීව අට්ටමක සීලයක් රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීව අට්ටමක සීලය රකින්න බෑ. තේරුණාද? එහෙනම් අපි මේගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. මේගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංචශීලය බවට රකින්න. තේරුණා? පංචශීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කා කියලා ඔබට ශිල්පදයක් බින්දෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී සද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහි කෙනෙකුගේ නිත්‍ය වූ සීලය පංච සීලය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
කර ස්වාමින්වහන්සේ සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමින්වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්?
මෙහෙමයි නෝනා, අපි නිරතුරුවම හුඟක් අය සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ, මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා, නැත්නම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමින්වහන්සේ මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නෝනා බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද තමන් බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියෝ ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝනා. තේරෙනවද? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙනවද? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් බිඳුනා කියලා බිඳුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද බිඳෙන සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාටයි යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් බිඳෙන සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේ. ඒ වගේම තමන්ගේ අතීතයේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කළා දාන්න. ඒ අකුසලේ විපාකයේ පිණසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද බිඳීම් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කළා දාන්න, නැවත මතු කළ ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන. දැන් අඟුලිමාලම මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මව මරන්නේ කියලායි මේ යන්නේ ආනන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කරලා ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආවා. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සිල්පදයක් බිඳුනොත් කොයි වෙලාවකවත් බිඳුන සිල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න.
කර ස්වාමින් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමින් වහන්සේ?
අනේ නෑ, බුදුරජාණන් වහන්සේ මේ විචාකාව අනේ පිරිසිදුතුමා නකුල මාතා නකුල පියා ඔය වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාවන් හිටියා. ඉතින් මේක අපහසුකාවයක් නෑ. අපහසු වෙන්නේ අපිටුල විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණය සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝනා. සද්ධාවේ. එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. එහෙනම් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියලා තියෙනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන වෙන කිසිම දෙයක ප්‍රශ්නයක් නෙමෙයි.
අතිපූජ්‍ය රාජගිරි අරියඥානගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණු ඔබට දේශනා කරනවා. අපේ කාල වේලාව හමාර වීමත් එක්ක අද දවසේදී උන්වහන්සේගෙන් විමසන අවසාන ප්‍රශ්නය මා දැන් විමසනවා. ගරු ස්වාමින් වහන්ස, පංචශීලයේ රකින කෙනෙකුට වුණත් අමනුෂ්‍යින්ගේ බලපෑම් ඇති විය හැකිද?
මෙහෙමයි නෝනා, එහෙම කරන්න බැරි කමක් නැහැ. තේරෙනවද? නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම්, සීලෙන් පරිපූර්ණ නම්, තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ. අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බෑ කියලා. එහෙම සකස් වෙන්න ඕනේ. තේරෙනවද? සමහර විට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා. සිල්පද පහත් ආරක්ෂා කරගෙන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන, තාත්තා ගැන, ආච්චි ගැන, සීයා ගැන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා. ඔය සමහරු ඉන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාමත් ආච්චි ගැන හිතේ ඉඳාඳා ඉන්නවා. එතකොට මේගොල්ල මේ පරදත්ත රූප ජීවි പ്രേත කියන තැන ඉන්නවා නම්, പ്രേත ලෝකවල ඉන්නවා නම්, ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. තේරෙනවද? එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් නෝන. එහෙම බැරි කමක් නැහැ, එහෙම එන්න පුළුවන්. ඔය සමහරු සාත්‍තර කියනවා වගේ ඔය කියන්නේ. ඔය දෙවිවරු නෙමෙයි, දෙවියෝ ඉන්නේ නැහැ කවදාකවත් මිනිස්සෙක් ඇඟට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. තේරෙනවද? මොකද ඒවා කරේ උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් අත් කැමැති අපිට උදව් කරන්න, අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මොගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මාරේ අරින්නවා. තේරෙනවද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රිංගලා රෝගාබාධයන් ඇති කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතිය භූතිය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව ප්‍රේත තිරිසන් ලෝකයක්. ප්‍රේත ආලි, ප්‍රේත හරක්, ප්‍රේත මේ භූත, මුව භූත, මේ කුකුල්ලු භූත, මේ මොනරු, එතනින් ගියාම භූත මාළු, භූත තලගොයි, භූත මකුළුව, භූත මදුරුව, මේ වගේ මේ මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක්. ඒ භූත තිරිසන් ලෝකයේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? එතකොට මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුළුවන් මරාගෙන කාලා. තේරෙනවද? එතකොට මේ භූත ලෝකයේ ඉන්නා වූ භූත මකුළුවන් වගේ සතෙකුරුණත් අපේ ජීවිතේ රිංගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි සද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා නම්. අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගවලට අපේ ජීවිතයට එන්න බැහැ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පියවි ඇහැට අපිට පේන්නේ ලෝකෙම පුංචිම තැනක් විතරයි, පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්නේ. මේ යථා ස්වභාවයේදී මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසන්ුන්ට වඩා භූත ලෝකයේ තිරිසන් සතුන් වැඩි. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මුහුදාශ්‍රිතව තියෙන කුටියක උන්වහන්සේ දකිනවා මේ සද්දන්ත යක්ෂයෙක්. ඒ යක්ෂයා මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දල් එළියට පැනලා ඇස් රතු වෙලා එළියට පැනලා බඩ නෙරපු මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. එතන මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු හතක් නැත්නම් අටක්. ඒ හරක් දෙවුණු අපේ හරක් වගේ විශාල ඔලු නෙමෙයි, ඊට වඩා පොඩි. එතකොට එයා මුහුදායින ඉන්න නිසා එයා ළඟ තියෙනවා මේ මාළු ගොඩක්. තේරෙනවද? ඒක මාළුවෙක් නෝනා, මීටර් කොහොමත් 30ක් විතර විශාලයි ඒක මාළුවේ. ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරෙනවද? එතකොට මේ හරක් මේකේ ඔලු තින්නේ ඇයි? මෙයා මේ හරක් ටික කාලා. එතකොට මේ හරක් කියන්නේ නෝනා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරෙනවද? මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුස්ස යක්ෂ പ്രേත කොටස්, යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මුහුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහලා භූත ස්වභාවයේ මාළු වෙලා උපත්ති ලැබනවා. ඔය හරක් රැල් පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැළ පිළිබඳවම උපාදානය සකස් වෙනවා. නමුත් එයා හරකෙක් කුසේ උපදුනේ නැත්නම් ඒ රැළේම භූත සතෙක් කියලා ඉපදෙනවා. එතකොට මේ භූත සත්තු තමයි මේ යක්ෂයෝ අල්ලගෙන මරාගෙන කන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහා තියෙනවා නෝන. ඉතින් ඒ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුළුවා වැනි සතෙකුටත් අපේ ජීවිතේට රිංගන්න පුළුවන්. රිංගලා අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැයි කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒ වෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් ප්‍රේතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලේනුත් පරිපූර්ණ වෙච්ච ජීවිතේ.
උන්වහන්සේ බුදුදහම ඇසුරින් පසක් කරගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවරදින්නටමයි අපායගාමී නොවී ජීවත්වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් ඔබත් මේ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා නම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිතෙහි දරාගෙන ක්‍රියාවෙහි යොදවන්න. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි කියන කාරණය සිතෙහි දරා ගන්න. ගරු ස්වාමින් වහන්සේට සියලු දෙනාම එක්ව පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේට විසත්‍ය ධර්මයේ සොයා තවත් බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබෙන්නට කියා අප ප්‍රාර්ථනා කරමු. ලබන ඉරිදාත් පන්සිල් මළුවේදී අපි මුණ ගැහෙමු. ඔබට තෙරුවන් සරණයි.